Honorable Roshan Ranasinghe, you have 10 minutes.
Mulasanarude Mantri Tumani Visai Visideka Ayavaya Api Dannawa Basir Rajapaksa Mattuman Mudal Amatyavaraya Vidiyata Api Amutuwen Hanganna Deyak Naha 2015 8.2 ka Aarthika Vardhanayak Tibuchcha Ratak එදා හිටපු ඒ දැවැන්ත නායකත්වයට විරුද්ධව අමූලික බොරුගොතල චෝදනා හදලා එතුමා පරාජය කළා බලයට ආවා. ඒ බලයට ආපු ගමන් පළවෙනියටම මහ බැංකු මංකොල්ලේ සිද්ධ කරලා මේ රට ජාත්‍යන්තර වශයෙන් ලොකු හානියකට පත් කරා. ඒ වගේම අපේ සහෝදර හර්ෂශීල මන්ත්‍රීතුමා මොනවා කතා කරත් මේ රටේ ආර්ථික පරිහානියට වග කියන්න ඕන පැහැදිලිවම යහපාලන ආණ්ඩුව සහ ඒට සහයෝගය දක්වපු කණ්ඩායම්. දිගින් දිගටම ආර්ථිකයේ කඩාවැටීම කොයිතරම් දුරට ගියාද කියනවනම් 8.2ක තිබ්බ ආර්ථික වර්ධන වේගය 2.4 බැස්සුවහම තමයි යහපාලන ආණ්ඩුව මේ රටේ ජනතාව ගහලා පන්නලා ගෙදර යන්නේ. එදා හිටපු මුදල් අමාත්‍යවරුන් විදියට කටයුතු කරපු රවි කරුණානායක මැතිතුමාට ඡන්දෙ ඉල්ලන්න බැරි වුණා එතුමා ඉල්ලලා පරාජය වුණා. ඒ වගේම මංගල සමරීර මැතිතුමාට ඡන්දෙ ඉල්ලන්න බැරි තත්ත්වයකට පත් වුණා. අපි දකිනවා දැන් ආණ්ඩු එදා කරච්ච විදිය තමයි අර සාකච්ඡා කරන්නෙත් ඔය ඔක්කොම එකතු වෙලා. ඒ කියන්නේ ඒ විදිය තමයි එදා බලයට ආවේ. ඔව්. ඒකට පැහැදිලි ලෙස ජනතා විමුක්ති පෙරමුණත් වග කියන්න ඕනේ. ඒකේ මැදිහත්කරුවෙක් විදියට කටයුතු කරා. අදත් මෙතනදී ඒ සම්බන්ධව එකතු වෙලා කතා කරනවා අපි දකිනවා. ඉතින් මේ තියෙන ප්‍රශ්නේ එදා ඒ මංගල සමරීර මහත්මයාටත් මොකද්ද උනේ ජනතා විමුක්ති පෙරමුණේ උපදේශුත් අරගෙන කටයුතු කරලා එතුමාටත් ඡන්දෙ ඉල්ලන්න බැරි තත්ත්වයකට පත් වුණා. දැන් ඊයේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අපි මාධ්‍ය තුල දැක්කා එතුමාට අයවැය ගැන අයවැය හොඳයි කියලා එතුමාගේ අයවැය අපි දැක්කේ මාධ්‍යෙන් අයවැය හොඳයි කිය. මොකද අර කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ වගේ අයවැය ඉවරලා එතුමා තේපැන් සංග්‍රහයට ගිහිල්ලා මයික් එක අල්ලපු ගමන් වෙන කියන්න දෙයක් නැහැ හොඳ අයවැයක් කිව්වා. මම මේක වගකීමෙන් කියන්නේ මම ඊයේ දරන මාධ්‍ය තුල දැක්කේ. ඒ නිසා අපි දන්නවා ඒ වගේම තමයි මේ වසර 100කට පස්සේ ආපු දැවැන්තම මේ රටේ ජනතාව උගත් බුද්ධිමත් පුංචි දරුවාගේ ඉඳලා දන්නවා අවුරුදු 100කට පස්සේ ආපු දැවැන්තම ව්‍යසනය. මේ කොවිඩ් වසංගතේ ස්පාඤ්ඤය වුණ මීට අවුරුදු 100කට කලින් ස්පැනිෂ් ෆ්ලූ එකෙන් පස්සේ ආපු දැවැන්තම ව්‍යසනය. ලෝකේම ආර්ථික වශයෙන් කඩාවැටෙනවා. ඉතින් මෙතුමලා අවුරුදු 5ක් කාබාසිනිය කරපු ආණ්ඩුවක් අපිට බාර දුන්නා. ඒ ආණ්ඩුව තුල අපිට තිබ්බ අභියෝගයක් කොහොමද කොවිඩ් වසංගතය පාලනය කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්නේ කියලා. මොකද අදටත් කවුරු කෙසේ කිව්වත් මේ රටේ ජනතාව රටේ ජාතික ආරක්ෂාව රට ගැන හැඟීමක් තියෙන පාලනයක් විදියට සමගි ජන බලවේගය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. කිසිදු විශ්වාසයක්. රාජපක්ෂවරු මේ රට ආරක්ෂා කරනවා රට රකින්නවා ගොවියා රකින්නවායි කියන එක පැහැදිලි ලෙස දන්න. අපි දන්නවා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් ගොවියා ගැන කතා කරන්න බලන්න. බොරදියේ මාළුබා. ගොවියාට මොකද්ද කළේ? ගොවියාගේ වීටික රුපියල් 25ට විකුණ ගන්න පුළුවන් උනේ නැහැ 2015-20 කාලේ. කවුද ඕගොල්ලෝ ගිහිල්ලා කතා කරුවේ? ගත්ත වීටික ඒකෙනුත් ගසා ගියාවා. යහපාලනේ හිටපු නායකයෝ ඒකෙනුත් හොරාකාර රුපියල් 24ට එදා හිටපු ඒ ආණ්ඩුවේ නායකයන්ගේ සහෝදරයන්ට වීටික වික්ක කුණු කොල්ලෙට. සත්තාහාර කියලා දුන්න මහා මංකොල්ලයා මොකද්ද කරේ සංස්කෘතික අරමුදලට සංස්කෘතික අරමුදල අද විපක්ෂ නායකතුමා විදියට කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහත්තයා නැති බංගස්ථාන කෙරුවා නිවාස අධිකාරිය අරමුදල් ටික නැති කෙරුවා අලි මංකඩේ ගෙවල් හැදුවා හැබැයි අද වෙනකොට අපි නිවාස කීයක් හදලාද මේ වෙනකොට මේ අවුරුදු එකහමාරට නිවාස 20000ක් හදලා ඉවරයි ඒ දිලිඳු පවුල් නගන වැඩපිළිවෙල තුල මේ වසරේ නිවාස 10000ක් හදන්න මුදල් වෙන් කළා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි. ගොවියා ගත්තොත් හැමදාම ගොවියා රැක්කේ නැගිටෙව්වේ රාජපක්ෂ ආණ්ඩුව. ඒක නිසා තමයි ගොවියා පැහැදිලි ලෙස පහුගිය මැතිවරණයේදී ගොවියා තමයි යහපාලනේ පන්නන්න මූලික වුණේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පොළොන්නරුව නියෝජනය කරන මමත්, කුරුණෑගල නියෝජනය කරන ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මැතිතුමත්, ඒ වගේම මොනරාගලින් අපේ විජිත බේරුකොඩ මැතිතුමත්, මේ ඉන්න ඔක්කොම ජානක වක්කුමුරුද අමරකීර්ති අතුකෝරළ මැතිතුම, මේ ඔක්කොම ගොවි ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවට. ගොවි ජනතාවගේ වටිනා ඡන්දේ. එනිසා ගොවි ජනතාව රකින වගකීම අපිට කවුරුවත් උගන්නන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ගොවි ජනතාව අපි දන්නවා කිසි දවසක පොදු ජන පෙරමුණ දාලා කිසි දවසක ගොවියෙක් කියන්නේත් නැහැ මේකෙන් ගිහිල්ලා බලනවා මේගොල්ලෝ පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන්ද කියලා. ගොවි ජනතාවගෙන් අපි ඉල්ලන්නේ බය නැතුව කුමුරට බහින්න. ගොවියා රැකගැනීමේ වගකීම විතරක් නෙමෙයි, ගොවියා මේ ජනාධිපතිතුමා ගෙනාපු වැඩපිළිවෙල කාබනික වගාවත් එක්ක ඔබට ඒ අවශ්‍යතා සියල්ල ඉෂ්ට වෙයි. එනිසා ගොවි ජනතාව විදියට ඔබගේ ඒ නිෂ්පාදනය වගා කටයුතු කරන්න ආර්ථික වශයෙන් වැඩි වශයෙන් ඔබට ප්‍රතිලාභ ලැබෙනවායි කියන පණිවිඩය විශේෂයෙන් අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එනිසා පොඩි මෝඩ චූන් එකක් ගන්න අවස්ථාවක් හම්බුනහම ඒකෙන් අර බලන උපරිම මේ වෙලේවත් කොහොමද මේක ගහගන්නේ කියලා, ගොඩ යන්නේ කියලා. හැබැයි ඉතින් එහෙම ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. අපි ඕනම වෙලේක අපි මැතිවරණ වලට සූදානම්. මැතිවරණ වලට බියත් නැහැ. අයවැයක් විදියට ගත්තහම මේ වෙලාවේ හිතුවා අපි කොහොමද අයවැය ගේන්නේ, මේකේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද. පැහැදිලි ලෙස අධ්‍යාපනයේට පළාතයි මධ්‍යම රජයයි ගත්තහම 13%කට වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. සෞඛ්‍යයට 12%කට වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. කෘෂිකර්මාන්තයට අති දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකය ඇති කිරීමේ වැඩපිළිවෙල ගත්තහම ගමට 130%කට වැඩි මුදල් ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා. දැන් අපි දැක්කා එක් මන්ත්‍රීවරයෙක් කියනවා මන්ත්‍රීවරුන්ට මුදල් දීලාලු ගමට වැඩ කරා. ඉතින් මන්ත්‍රීවරුන්ටනේ මුදල් දෙන්නේ. දැන් විමධ්‍යගත මුදල් දෙන්නේ කාටද? එදා මෙදා තුර විමධ්‍යගත මුදල් දීලා තියෙන මන්ත්‍රීවරයා මහජන නියෝජිතෙක් විදියට. ඉතින් මහජන නියෝජිතෙක් විදියට මේ මුදල් ටික දෙනකොට සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට 110,000 දීලා තියෙනවා පුද්ගල ආර්ථිකයේ නගා සිට වැඩපිළිවෙලකට. අර ගමේ ආර්ථිකයක් අලුතෙන් ආරම්භ කරන්න පුළුවන්. ගම තුල තමයි හැමදාම රාජපක්ෂ රජය මේ රට ආර්ථික වශයෙන් නැගිට්ටුවේ. 2005 අපි බලයට එනකොට ඔය වගේම තමයි. 2005 එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනයත් එක්ක රට නැතිබංගස්ථාන කරලා කොටියට රටෙන් භාගයක් ලියලා දීලා අර්බුද මැද රට බාරගත්තේ. එදා යුද්ධය අවසන් කරන්න අපිට ණයගන්න වුණා HSBC බැංකුවේ. හැබැයි යුද්ධෙත් අපි කරා, රටත් ගොඩ නැගුවා. ඒ වගේ තමයි කවුරුත් යම් යම් අය කාලකන්ණි සතුටක් ලබන්න පුළුවන් ඇති මේ ආර්ථිකය අනගණී කියලා නැහැ. සභාපතිතුමනි, මේ අයවැය ගෙනාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මංගල අයවැය විදියට සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම සත්භාවයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. අපි වැඩපිළිවෙල් මේ වෙනකොට ඒ පොරොන්දු වලින් 150%කට වැඩි ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා, ඉෂ්ට කරලා දීලා තියෙනවා. ගුරු වැටුප් විෂමතාවේ අපි සෞභාග්‍ය දැක්ම තුල ඉදිරිපත් කළා. ඒ වගේම මේ සඳහා අපි විසඳුම මේ වෙනකොට ලබලා දීලා හමාරයි. ඒ වගේම තමයි පහුගිය කාලේ ඔසුළු විසුළු කරන්න හැදුවා කෝ දැන් අර ආහාර මල්ල වියලි ආහාර දුප්පත් ජනතාවටද, ඒ ආහාර මල්ලත් මේ ආයවැය තුල ලබලා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා එදා ත්‍රිවිල් එක ලොක්ඩවුන් එකත් එක්ක නතර කරලා තිබ්බා. පාසල් දරුවෝ පාසල්ට යන්නේ නැති, පාසල් වෑන් රථයට ආදායමක් නැතුව ගියා. පාරේ යන්න තිබ්බ බස් එකට ආදායම නැති, ඒ සියල්ල වෙනුවෙන් මේ හරහා මුදල් ටික ලබලා දීලා තියෙනවා. විතරක් නෙමෙයි, මේ රට ආර්ථික වශයෙන් නගා සිටවන්න නම් මාර්ග පද්ධතිය හදන්නම ඕන. කොහෙද උනේ යහපාලන කාලේ හිටපු ජනාධිපතිවරයා කිව්වා කාපට් කරන්නේ මොකටද ඇහුවා, පාරවල් කන්නද කියලා ඇහුවා. හැබැයි අද මාර්ග ටික හැදෙනවා. ආර්ථික වශයෙන් රටක් දියුණු වෙන්න නම් මාර්ග පද්ධතිය අවශ්‍යයි. අධිවේගී මාර්ග රුවන්පුරට එදා යහපාලන ආණ්ඩුවට අතගගා ඉඳලා කරගන්න
බැරි වෙච්ච
2 minutes please. මධ්‍යම අධිවේගී මාර්ගය මේ සියල්ල අද ඉදි වෙනවා. ඒවට අද අපේ ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මැතිතුමල්ලගේ නායකත්වයේ ලබල දෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට අපි සිහිපත් කරන්න ඕන එදා ආර්ථිකය නගා සිටීමේ වැඩපිළිවෙලේදී සමෘද්ධි පවුල් සෞභාග්‍ය ගම්මාන වැඩපිළිවෙල මේක ඉතාමත් වැදගත් වැඩපිළිවෙලක් විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථිකය නගා සිටවන්න ගෙනාපු වැඩපිළිවෙල තවත් පුළුල් කළා මේ අයවැය තුල නිෂ්පාදන ගම්මාන තුල ආර්ථිකය නගා සිටීමේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්න කටයුතු කළා තියෙනවා පළාත් සභා පළාත් පාලන රාජ්‍යයේ විෂය භාර අමාත්‍යවරයා විදියට විශේෂයෙන් මගේ ස්තුතිය පුද කරනවා කොට්ටාෂ 4917කට එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට 2010 අපි ගත්තේ 150යි වසරකට වැඩ කරා මෙවර කොට්ටාෂයක් බාර පළාත් පාලන මන්ත්‍රීවරයෙක් 140ක මුදලක් ලබලා දීලා තියෙනවා අපේ සහෝදර හර්ෂ ඉදිරිලා මැතිතුමල්ලා අපේ සහෝදර කබීර් රශී මන්ත්‍රීතුමල්ලා සතුටු වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාට ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම ජනතා විමුක්ති පෙරමුණේ කොට්ටාසයන් නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා මං හිතන්නේ මහා ගොඩක් නෑ එයාලටත් ඒ 140 ලබලා දීලා තියෙනවා ඒ නිසා මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුත්වය උපරිම වශයෙන් දීලා මහා ජනතාවගෙන් පත්ුනේ මොන පක්ෂෙන්ද නියෝජිතෙක් එතුමලට වැඩ කරන්න පුළුවන් පසුබිමක් තුල
ඔනරබල් මිනිස්ටර් ප්ලීස් වයින්ඩ් අප්
මිලියන 19668ක් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබා දීම තුලම පළාත් පාලනයට සුවිශේෂී දායකත්වයක් මේ රජය විසින් ලබලා දුන්නයි කියන එකත් විශේෂයෙන් සිහිපත් කරනවා ඒ නිසා මට මෙතෙන්දි කියන්න තියෙන්නේ සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල මේ අර්බුද වැටිච්ච රටක් අපි බාරගත්තේ අපි දෙද්දි ට්‍රිලියන 7යි බිලියන 7000යි නයි තිබ්බේ බාරගද්දි කීයද මන්ත්‍රීතුමනි බිලියන 14000කට ආසන්නයි උන්නේ තුමලගේ ආර්ථික කළමනාකරණය ඒ වගේම අපි බාර දෙනකොට දල ජාතික නිෂ්පාදනයේ ණය බර 172යි ගද්දි 190 ගන්න ඩොලරයට මොකද්ද උනේ අව ප්‍රමාණය වුණා 118කට වැඩි රුපියල් මේ තත්වෙන් බාරගත්තේ ඒක නිසා අපි පැහැදිලිවම කියනවා සාධනීය වශයෙන් යම් විවේචනයක් තියෙනවා නම් ඒක කරාට කමක් නැහැ මේ මෙවැනි ජාතියක් විදියට අර්බුදයකට මූණ දීලා හැබැයි සාර්ථක අයවැයක් ඉදිරිපත් කළා තියෙන වෙලාවේ මේ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළා හොඳ විදියට දකින්නත් යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරාට කමක් නැහැ කුහකත්වයෙන් මේ දිහා බලන්න එපා මොකද මේ කවුරුවත් නොසිතපු සුවිශේෂී අයවැයක් මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා තියෙනවායි කියන එකත් විශේෂයෙන් සිහිපත් කරමින් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මුදල් අමාත්‍යවරයා විදියට අපේ ගෞරවය පුද කරමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා
Thank you, Honorable Kabir Hashim. Order, please. Honorable Dr. Harini Amarasuriya to the chair.
Honorable Hashim, please.
Thank you. Udasani Hovana Garu Mantitumiyani. ප්‍රථමයෙන්ම සංජීව ඉදිරිමාන මන්ත්‍රීතුමා කතා කරනකොට එතුමා හර්ෂඩි සිල්වා මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයන් පිළිබඳව අදහස් කීපයක් කිව්වා. මම කැමති හර්ෂඩි සිල්වා මැතිතුමා කර කියපු දේවල් තව දුරටත් තහවුරු කරන්න. මේ ඇත්ත බව සහතික කරලා පෙන්වන්න. එනිසා අද විශේෂයෙන්ම මේ රටේ පවතින තත්වය අයවැය ඉලක්කංවලට එහා ගිය තත්වයක් කියන එක මං හිතන්නේ රටේ බොහෝ දෙනෙක් හොඳටම දන්නවා. අද මේ රටේ ව්‍යුහාත්මක ඌනතාවයක් තියෙන බවත් සාමාන්‍යයෙන් බහුතරයක්ම මේ රටේ හොඳටම තේරෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන දෙකක් තමයි මූල්‍ය ගිණුම් හිඟය නැත්නම් ෆිස්කල් ඩෙෆිසිට් එක. ඊළඟට බාහිර ජංගම ගිනුමේ හිඟය නැත්නම් එක්ස්ටර්නල් කරන්ට් කවුන්ට් එකේ හිඟය අද ශ්‍රී ලංකාවේ බැලුවම පෞද්ගලික ඉතිරි කිරීම් කඩාගෙන වැටෙන අවස්ථාවක්. ඒ වගේම රාජ්‍ය ආදායම් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වාගේ තැනක මේ රට ඇත්තටම බලනකොට මේ රට උපයනවට වඩා මේ රට වියදම් කරනවා. මේ රට නිෂ්පාදනය කරනවට වඩා මේ රට පාරිභෝජනය කරනවා. මේ ප්‍රශ්නය හරහා මේ අයවැයෙන් මේක ආමන්ත්‍රණය කරලා නැහැ. පළමුව මේ මූල්‍ය අසමතුලිතතාවයට යම් විසඳුමක් වෙන්නට රජය අපොහොසත් වෙලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. මේ අවුරුදු දෙකෙත් කරේ නෑ. මේ අයවැයෙන් මේකෙන් කතා කරලවත් නෑ, මේක ආමන්ත්‍රණය කරලා නෑ. මොකද මේකට ස්ථීර ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි. ඒ ප්‍රතිපත්ති රාමුව මේ ආණ්ඩුවේ නෑ. මේ ආණ්ඩුව දුවන්නේ එදා වේලටුව සැටියට. ඒක තමයි ගොඩක් අය දැන් GR කිව්වම කියන්නේ. උදේ ගහන ගැසට් එක හවසට ආපහු හරවනවා. ඉතින් මේ වගේ රටක් ගෙනියන්න පුළුවන්ද කියලා අපිට හිතාගන්න නම් බෑ. අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම විටෙක පොහොට්ටුවේ අය විසින්ම ජනතාව ආමන්ත්‍රණය කරලා රටේ සංවර්ධනයට, රටේ ස්වාධිපත්‍යයට, රටේ ජාතික ආරක්ෂාවට අහිත කරන කියන ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවල් වල හංවඩු ගාපු ඒ ප්‍රතිපත්ති අද කිසිම අවබෝධයකින් තොරව, ක්‍රමවේදයකින් තොරව අත්ඕනෝමතිකව ක්‍රියාත්මක කරගෙන යනවා. මේක හරියට අපිට පේන්නේ මේ රට පාලනය කරන්නේ ඇත්තටම අවුල් හවුලක් වගේ. ඉතින් මේක සම කරන්න පුළුවන් එක පැත්තකින් අර පිටිසර ගම්මානයක වියපත් මිත්තනියක් තමන්ගේ හේනෙන් එකතු කරගන්න කවලම් පලාවට්ටියකට තමයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති සම කරන්න පුළුවන්. මොකද කිසිම සංගත භාවයක් නැහැ. ඉතින් මේකෙන් වෙන හානිය විශාලයි. ගරු මන්ත්‍රීතුමනි, තිරසාර ආර්ථික සංවර්ධනයකට නම් සමගි ජන බලවේගය නියෝජනය කරන අපි අලුත් බලවේගයක් හැටියට අපි විශ්වාස කරනවා රටේ සමාජ ආර්ථික පසුතලයට ගැලපෙන, ඒ වගේම භූගෝලීය සාධක ගලපව ගන්න පුළුවන් සබුද්ධික ආර්ථික ප්‍රතිපත්තියක්, ප්‍රතිපත්ති රාමුවක් සකස් කර යුතුයි කියලා. ඒකයි අපේ විශ්වාසය. හැබැයි මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් ඒක නිර්මාණය කරන්න බැරි වුණා, ප්‍රදර්ශනය කරන්න බැරි වුණා, ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ලෝකයේ දේශපාලඥයන්ට පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් අනුන්ට දොස් කියන්න, නිතරම නිදහසට කරුණු හොයන්න, ඉංග්‍රීසියෙන් කිව්වම ස්කේප් ගෝට් කෙනෙක් හොයන්න, නැලන් කවුරු හරි දඩමිමා කරගන්න. උදාහරණයක් ගත්තම දඩයක්කාරයෝ හොයනවා හැම රටකම, හැම දේශපාලඥයෙක්ම. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකාවේ ප්‍රශ්න තියෙනකොට එතුමා දඩමිමා කරගත්තේ මෙක්සිකෝ වලින් එන නීති විරෝධී සංක්‍රමණයන්, එහෙම නැත්නම් චීනෙන් එන ලාබෙට එන ආනයන භාණ්ඩවල ඒවා පෙන්න ඇමරිකන් කාර්යාගෙන් නිදහසට කරුණු පෙන්වුවා. ඉංගලන්තේ ඒ වගේම බොරිස් ජොන්සන් මොකද කරේ, අර නැගෙනහිර යුරෝපයෙන් එන ඒ සංක්‍රමණයන්ව පෙන්න පෙන්න ඒ ප්‍රෝ බ්‍රෙක්සිට් සටන් පාට අරගෙන ඉංගලන්තේ තියෙන ප්‍රශ්න වසා ගන්නට බැලුවා. හැබැයි ශ්‍රී ලංකාවේ ඊට වඩා එක පොඩ්ඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ දඩමිමා කරාගන්නේ දඩයක්කාරයෝ හැටියට හොයාගන්නේ නිතරම සුළු ජාතීන්ව. සුළු ජාතීන්ව ජාතිය ආගම පෙන්න පෙන්න දඩමිමා කරගෙන තමන්ගේ නොහැකියාව වසා ගන්නට උත්සාහ කරන ආණ්ඩුවක් තමයි අද මේ රටේ තියෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් අලුත්ම දේ තමයි තවත් ඒ වගේ දඩමිමා කරන්න අලුත් අය හොයනවා. දැන් කොරෝනා එක අල්ලගෙන කොරෝනා ඒ කොරෝනා වෛරසය අල්ලගෙන කියන ඔක්කොම උනේ ඒක නිසා කියලා. ඒක පට්ට බොරුවක්. ඒක අපි සාහතික කරලා පෙන්නන්න මේ රටට. දැන් වෙනකොට හාල් ප්‍රශ්නෙට හාල් මාෆියාව දඩමිමා කරනවා. ඊළඟට කියනවා සීනි මාෆියාව. එහෙම නැත්නම් ඊළඟට කියනවා පොහොර මාෆියාව ගැන. ඔක්කොම ප්‍රශ්න ඇති කරගෙන එක එක අය දඩමිමා කරගන්නවා. දැන් ගුරු මාෆියාවක් තියෙනවා කියලා කියනවා. වෘත්තීය සමිති මාෆියාවක් තියෙනවා කියනවා. මේකෙන් නිදහසට කරුණු පෙන්වන්න නෙවෙයි, තමන්ට හයියක් තියෙනවා ඇත්ත తත්වය කියලා ඒකට විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනවා නම් තමයි ආණ්ඩුව අපට ගරු කරන්න පුළුවන්. ඒ නිසා මේ රජයේ දුර්වල ප්‍රතිපත්ති සම්පාදනය නිසා, ඒ වගේම මන්දගාමි නිරූපණයෙන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්, ජාත්‍යන්තර අවබෝධතා ගිවිසුම්, ඒ වගේම නීතිය ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක නොකිරීම ආදි වශයෙන් ප්‍රශ්න ඇති කිරීම නිසා අද ගෝලීය ජාත්‍යන්තරය තුළ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා, ගිලිහි යනවා රට ගැන. ඒ නිසා අපේ විකල්පය ගැන සමහර අය අහනවා. සමහර අය අපෙන් ප්‍රශ්න කරනවා මොකද්ද අපේ විකල්පය කියලා. අපිට ඒක ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි මට හිතෙන්නේ ප්‍රධානම දේ ඔබතුමන්ලට හිතා ගන්න බැරි දෙයක් තමයි දේශයක රාජතාන්ත්‍රික උපාය මාර්ගවලින් මූලික කොටසක් තමයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය, ඉකොනොමික් ඩිප්ලොමසි. ඒක මේ හණ්ඩුවට ගෑවිලාවත් නැහැ. එම ආර්ථික රාජතාන්ත්‍රික භාවයෙන් හසුරුවන්නේ රටේ ආර්ථික තරඟකාරීත්වය වැඩි කිරීම, ඊළඟට ආර්ථික සහසම්බන්ධතාවය ශක්තිමත් කිරීම, අපනයන ඉලක්ක වර්ධනය කිරීම සහ විදේශ ආයෝජන තවත් පුළුල් කිරීම. හැබැයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය පමණක් කරලා මදි. ඒ ඉලක්කයට යන්නේ ඒක මදි. ඒකට බලගත් පිරිසිදු පාලන රාමුවකට නැඟුරම් කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම පිරිසිදු පාලනයක් මේ ආණ්ඩුවේ නැහැ. හැබැයි මේ රජයට අද බැරි වෙලා තියෙනවා මේ කළමනාකරණය, මේ රාජ්‍යකරණය ඉස්මතු කරලා පෙන්වන්න. ඔතන තමයි ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ. අදත් මේ අයවැයෙන් පැලැස්තර ඇලවීමක් හැර තමන්ට බැරි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නවලට උත්තර දෙන්න. අපි සමගි ජන බලවේගෙන් විශ්වාස කරන මේ අයවැය පැලැස්තරල ඇලවීමක් කියලා. මොකද පියවර කීපයක් ගන්න තිබ්බා ව්‍යුහාත්මක ප්‍රශ්න ආමන්ත්‍රණ කරන්න. ඔබට ඒ හයිය තිබුණේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාට හරිනම් ඒව ආමන්ත්‍රණය කළා කරන්න තිබ්බා. මාස දෙකකට කලින් මේ සභාවේ එතුමා පිළිගත්ත ප්‍රශ්න ගොඩක් තියෙනවායි කියලා. මේ රටේ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්නේ නැහැ. මේ රටේ ෆිස්කල් කොන්සොලිඩේෂන් නැත්නම් මූල්‍ය ඒකාබද්ධ කිරීමක් ගැන මේ අයවැයෙන් ආමන්ත්‍රණය කරේ නැහැ. රාජ්‍ය ආදායම් වැඩි කිරීම සඳහා ස්ථීරසාර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ නැහැ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගැන ඇල්ලුවේවත් නැහැ. ඊළඟට මුදල් ප්‍රතිපත්ති කාර්ය සාධකය සහ විනිමය අනුපාත පාලනය කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන කතා කරේ නැහැ. ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රතිපත්තිය ආයෝජන ප්‍රතිපත්තියක් පැහැදිලිව කතා කරේ නැහැ. කොහොමද මේ ප්‍රශ්න ටික විසඳන්නේ ආණ්ඩුවක් හැටියට? හරිනම් අයවැයකින් මේ මූලික ගැටලු ආමන්ත්‍රණය කරන්න ඕන. ඒක මාර්ග සිටියමක් වෙන්න ඕනේ. හැබැයි මේ අයවැයෙන් එහෙම ගැටලු ආමන්ත්‍රණය කරාද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද මම දන්නේ නැහැ වෙන කවුරු හරි මේ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කෙරුවද කියලා. මොකද මාසයකට කලින් ඔක්තෝබර් මාසේ පළවෙනිදා මහා බැංකුවේ අධිපතිවරයා නිවාඩ් කබ්‍රාල් මහතා කරුණු 20ක් සහිත මාර්ග සිටියමක් ඉදිරිපත් කරා. එයා කිව්වා මේක තමයි අපි ගෙනියන වැඩපිළිවෙල කියලා. එතුමා ඒක පිළිගත නොහැකි විදිහට වංක විදිහට සුරංගනා කතා ගොඩක් කිව්වා. එතුමාටත් බැරි වුණා විනිමය අනුපාතය ප්‍රශ්නය, බාහිර ණය ප්‍රශ්නය, ගෙවුම් ශේෂයේ හිඟය මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය ආදායම් පිළිබඳව. එතුමාට ඒ කරුණු 20 ඇතුලේ ඒවට විසඳුම් ලබා දෙන්න බැරි වුණා. එතකොට මොකද්ද වුනේ? ඔක්ටෝබර් පළවෙනිදා එතුමා ඉදිරිපත් කරපු ඒ මාර්ග සිටියමට ප්‍රතිඵලය මොකද්ද? හරියට මාසයක් ගිහිල්ලා නොවැම්බර් පළවෙනිදා වෙනකොට ජාත්‍යන්තරයේ තියෙන මූඩිස් කියන ශ්‍රේණිගත ආයතනය මොකද්ද කරේ? ලංකාව B1 සිට BA2 වලට මූල්‍ය දර්ශක වලින් පහළ හෙළුවා. ඒ කියන්නේ ඩවුන්ග්‍රේඩ් කරා ලංකාව. හරියට මහ බැංකු අධිපතිවරයාටයි ආණ්ඩුවටයි කම්මුල් පාරක් දුන්නා වගේ දෙයක් උනේ මේ මාර්ග සිටියම දාලා. එතකොට ශ්‍රේණිගත ආයතනය තව පාරක් ශ්‍රී ලංකාව පහත හෙළුවා නම් ඩවුන්ග්‍රේඩ් කෙරුවා නම් එහෙම ශ්‍රී ලංකාවට මොකද්ද වෙන්නේ? මූල්‍ය වෙළඳපොලේ, ජාත්‍යන්තර මුදල් වෙළඳපොලේ අපි අපලේඛනගත වෙනවා, බ්ලැක් ලිස්ට් වෙනවා. මම ඔබතුමන්ලට කියන්න කැමති පුදුම වෙන්න එපා. මාසයක් ඇතුළ මේ අයවැය ඉදිරිපත් කෙරුවාට පස්සේ ඊළඟට නැවත අපි ඩවුන්ග්‍රේඩ් කරලා ශ්‍රී ලංකාව අපලේඛනගත වුණා නම් පුදුමයක් නෙවෙයි. මොකද දැන් වෙනකොට චීනය මහජන බැංකුව අපලේඛනගත කරලා තියෙනවා. මේ ලංකාවේ කීර්ති නාමයට මොකද්ද වෙන්නේ? මූල්‍ය විශ්වාසය පිළිබඳව මොකද්ද වෙන්නේ? ලැජ්ජයි කියන්න මේ ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැයෙන් ඒවට විසඳුමක් දෙන්න නැතුව මේ සිල්ලර කතා ටිකක් කියලා මේකෙන් බේරෙන්න බලනවා. ගරු මන්ත්‍රීතුමියනි, රට කොහොමද මෙතෙන්ට වැටුනේ? සමහර අය කියනවා මේක කොරෝනා නිසා කියලා. අද අපි අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා, බංකලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇත්ත. මේගොල්ලෝ මෙහෙම ලොකුවට කතා කරුවාට ඒකනේ ඇත්ත. මොකද හාබරකින් මේ වරායෙන් බඩු ටික ගන්න බෑ. ඩොලර් නෑ, මුදල් නෑ, බඩු මිල අහස උසට ගිහිල්ලා. එතකොට කොරෝනා නිසා කියලා කියනවා. ඒක බොරුවක්. මේක කොරෝනා නිසා නෙවෙයි, මේක වගකීම ගන්න ඕන ඇත්තේ රටේ ප්‍රධානියා, විධායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගකීම ගන්න ඕනේ. මොකද කොරෝනා නම් අනිත් රටවල් වල මේ ප්‍රශ්න ඇති වෙන්න ඕනේ. දැන් වෙනකොට ඉන්දියාවේ තමන්ගේ විදේශ සංසිතය ඩොලර් බිලියන 431 සිට ඩොලර් බිලියන 641කට වැඩි වෙලා තියෙනවා. බංග්ලාදේශයේ තමන්ගේ විදේශ සංසිතය ඩොලර් බිලියන 32 සිට ඩොලර් බිලියන 48කට වැඩි වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් මේ රට බාර දෙනකොට 2019 අපේ විදේශ සංසිතයේ ඩොලර් බිලියන 7.9ක් තිබුණා. අද ඩොලර් බිලියන 1.5ක්වත් නැහැ. ඒක තමයි යථාර්ථය. එතකොට ඇයි ලංකාවට විතරක් මේ ප්‍රශ්නය? ප්‍රශ්නයේ මුල කියන්න. මේ ප්‍රශ්නයේ මුල ජනාධිපතිවරයා 2019 ඩිසెంబර් මාසේ බලයට ආපු ගමන් මොකද කරේ? ජනතාවට බඩු මිල අඩු කරන්න ඕනේ, ජනතාවට සහන දෙන්න ඕනේ කියලා රාජ්‍ය ආදායම් කප්පාදු කරා. රාජ්‍ය ආදායම් කප්පාදු කරුවම ජනතාවට සහන ලැබුණාද? බඩු මිල අඩු වුණාද? ස්තම්භ සතයකින් අඩු වුණේ නැහැ එදා සිට අද වෙනකන්. වැඩි වුණා මිසක්. හැබැයි ඒ රාජ්‍ය ආදායම් කප්පාදු කරුවට පස්සේ මොකද වුනේ? වැට් එක 147කින් අඩු කරා. හරිනම් බඩු මිල 147කින් අඩු වෙන්න ඕනේ. ඒ අඩු කරපු ප්‍රමාණය ගත්තම රාජ්‍ය ආදායම් වල රජයට ඇතිවෙච්ච පාඩුව කෝටි 600ක්. එතකොට මේ කෝටි 600 හිමි වෙන්න ඕනේ ජනතාවට බඩු මිල අඩු වීමත් එක්ක. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. ඒ කෝටි 600 වර්ෂයකට නැතිවෙච්ච ආදායම. ඒ කෝටි 600 කාගේ සාක්කුවටද ගියේ? ඒ කෝටි 600 මොකද්ද වුනේ? එතනින් තමයි පටන් ගත්තේ. ඒ කෝටි 600 ගියේ තමන්ගේ ගජමිතුරු සමාගම්වලට, තමන්ගේ වියත්මග කල්ලියට, තමන්ගේ ලොකු ලොකු ව්‍යාපාර ව්‍යාපාරිකයන් සුද්ධ ලාභය අරගෙන සාක්කුවේ දාගත්තා. එතකොට මේ මිනිස්සු මේ රටේ මිනිස්සුන්ට බඩට ගහලා තමන් රාජ්‍ය ආදායමත් නැති කරලා කෝටි 600ක් පළවෙනි වසරේම දාගත්ත සාක්කුවේ. දෙවෙනි වසරත් ඒක තමයි වෙන්නේ. එතකොට ඒ වගකීම කෙලින්ම ජනාධිපතිතුමා ගන්න ඕනේ. එතනින් තමයි ශ්‍රේණිගත ආයතනය පළමුවෙන්ම ජාත්‍යන්තරෙන් ප්‍රශ්න ඇති කරන්න පටන් ගත්තේ. අපේ ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටුණා. ණය ලබා දීම අලුත් කිරීම නැවතුණා. ඒ වගේම ඩොලර් රිංගය ඇති වුණා. ඒත් එක්කම මූල්‍ය අර්බුදය රටෙන් නිර්මාණය වුණා. මේ කොරෝනා නිසා නෙවෙයි, මේ ප්‍රශ්නය නිසා. සන්ඩේ ටයිම්ස් පත්තරේ ඔක්ටෝබර් 31 වෙනිදා මම දැක්කා ෂෙහාන් සේමසිංහ ඇමතිවරයා. එයා යනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට. බදු වැඩි කරන්නේ කොහොමද කියලා අහන්න. ෂෙහාන් සේමසිංහ ඇමතිතුමා ගිහිල්ලා හේ එතුමාම පිළිගන්නවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සන්ඩේ ටයිම්ස් වල කියනවා රටට කෝටි ගාණක් අහිමි වුණා කියන එක එතුමාත් පිළිගන්නවා. ඒ පත්තරේ ප්‍රකාශ කරලා තියෙනවා. එතුමාත් පිළිගන්නවා ඒක. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගමේ ලේකම්වරයා උදයසිරි මහතා කියනවා රටට කෝටි ගාණක් පාඩු වුණා විතරක් නෙවෙයි ටැක්ස් ෆයිල් බදු ගිණුම් ලක්ෂයකට වඩා වසාදවන්න සිද්ධ වුණා කියලා. එතකොට ටැක්ස් ෆයිල් ලක්ෂයක් වසාදා දැමීමට හේතුව මොකද්ද? ඒ කාගේද? තමන්ගේ යාළුවන්ගේ ටැක්ස් ෆයිල් වහලා රට බංකලොත් කරන්න. ඒ වගකීම මේ රටේ බාරගත යුතුයි. ඔබ විදේශ සමාගම්වලට, විදේශිකයන්ට, මිතුරු සමාගම්වලට ඕන තරම් බදු සහන දීලා තියෙනවා. යුග ධනවි කියන ඒ ව්‍යාපෘතිය ඇමරිකන් සමාගමකට දැන් විකුණලා තමුන්නාන්සලා ඒක දීලා තියෙනවා. ඒ යුග ධනවි සමාගමකට මොකද්ද කරන්නේ? ඒ යුග ධනවි සමාගමට ඩොලර් වලින් තමන්ගේ ආදායම ආපහු ඇමරිකාවට ගෙනියන්නයි, තම්බ සතයක් අවුරුදු ගණනාවකට බදු නොගෙවන්නයි අවසරය දීලා තියෙනවා. එතකොට මේ රටේ මොකද්ද තියෙන වාසිය? ඒ ආණ්ඩුවෙන්ම පටන් ගත්ත ශැන්ග්‍රිලා හෝටලේ අද වෙනකන් තම්බ සතයක් බදු වලින් මේ රටට ගෙවන්නේ නැහැ. හැබැයි පුංචි මිනිස්සුන්ට බදු ගෙවන්න වෙනවා. ඉතින් මේක මොකද්ද? මේම බදු සහන දෙන්නේ කාටද? එතකොට මම හිතන්නේ රජයේ විදේශ ආයෝජන හමුවේ තම ඇඳිවත පවා උනා දැමීමට සූදානම් බව අපට තේරුම් ගන්න පුළුවන්. මේක පුදුම වැඩක්. ගරු මන්ත්‍රීතුමියනි, මේ රජයේ විදේශ ආයෝජන කියලා නිතරම කතා කරනවා. හැබැයි විදේශ ආයෝජන නෙවෙයි කරන්නේ. මේ රජය කරන්නේ මේ රටේ සම්පත් විකිණීම. මොකද විදේශ ආයෝජන මෙහෙම කරන්නේ නැහැ. සම්පත් විකිණීම තමයි කරන්නේ. මොකද සමගි ජනබල වේගයෙන් අපේ පැහැදිලි ස්ථාවරයක් තියෙනවා විදේශ ආයෝජන ගැන. විදේශ ආයෝජන සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්වයංකාරී විදේශ ආයෝජන. අනිත් එක තමයි අනුග්‍රාහක විදේශ ආයෝජන. ස්වයංකාරී විදේශ ආයෝජන මත පමණයි මේ රටේ අලුතෙන් ව්‍යාපෘති වලින් එන ඒවා වලින් අලුත් ප්‍රාග්ධන සම්භාරයක් ඇති වෙන්නේ. අලුත් ව්‍යාපෘති වලින් බිහි වෙන්නේ අලුත් ප්‍රාග්ධන ඇති වෙන්නේ ඒ ස්වයංකාරී විදේශ ආයෝජන වලින්. හැබැයි ඒවා නෙවෙයි මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ කරන්නේ අර කෙලින්ම කරන්නේ ඒ වෙනම ක්‍රමයක්, අනුග්‍රාහක විදේශ ආයෝජන. අනුග්‍රාහක විදේශ ආයෝජන කියන්නේ එක ව්‍යාපෘතියක නම් මාරු කරන, අයිතිකාරයෝ මාරු කරන එක විතරයි. ලංකාවේ අයිතිය වෙනත් රටකට තියෙන සම්පතක් ලබා දෙන එක විතරයි. එතකොට මේ ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක කරලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. අපේ සම්පත්තික තවත් කාට හරි විකුණනවා. ඒක විදේශ ආයෝජන නෙවෙයි. විදේශ ආයෝජන කියන්නේ අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීම, වෙළඳ කලාප ඇති කිරීම. හැබැයි මේකේ තියෙන සම්පත් අපේ ඉඩම් ටික, සෙලන්දිවා කෝපරේෂන් එකෙන් අපේ තියෙන බලාගාර වරායවල් ටික, තඹ සියලුම දේ අනිත් රටවල් වලට විකුණන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ ඔක්කොම මේ අර්බුද නිර්මාණය කරලා කියනවා කොරෝනා නිසා කියලා. සල්ලි නැති වෙනකොට කියනවා අපි අපේ දේපල විකුණලා මේ ටික ගෙවනවායි කියලා. ගරු මන්ත්‍රීතුමියනි, ඊළඟට බලන්න ඊළඟට මේ අර්බුදය තවත් දුරට උග්‍ර කරන්න කටයුතු කරේ මේ ආණ්ඩුවමයි. මුදල් අච්චු ගහන්න පටන් ගත්තා. තමන් බලයට ආවට පස්සේ අද වෙනකොට කෝටි 290,000ක මුදල් අච්චු ගහලා තියෙනවා. එතකොට මේ මුදල් අච්චු ගැසීමෙන් තමයි බඩුමිල වැඩි වෙන්නේ. කොරෝනා නිසා නෙවෙයි, බඩුමිල වැඩි වෙලා ජීවන වියදම අද මිනිසුන්ට ඉවසන්න බැරි තරමකට වැඩි කරන වගකීමක් මේ ආණ්ඩුවේ. එතකොට මිල පාලනයක් තියෙනවා කිව්වා. මේගොල්ලෝ කතා කරනවා ලොකුවට මිල පාලනය, මේ රටේ දේශීය නිෂ්පාදනය ගැන. ලැජ්ජයි කියන්න, මේ රටේ හාල් අතිරික්තයක් තියෙනකොට පිටරටින් හාල් ගේන්න පළවෙනි වතාවට ඉතිහාසයේ තීරණයක් කරන් තියෙන්නේ මේ ආණ්ඩුව. 125ට ඒක බද්ධ අඩු කරලා කොමිස් ගහන්නත් එක්ක හාල් ගේන්න ලැජ්ජ නැතුව ගොවින් ගැන කතා කරනවා මේ ආණ්ඩුව. එතකොට මේ මිල පාලනයයි යහපාලනයයි යටතේ තියෙන පාල මිල සංසන්දනය කරලා බැලුවා නම් මං කියන්නම්, 2019 යහපාලනය යටතේ පරිප්පු කිලෝ එකක් 110යි, මිල පාලනය යටතේ 275යි. එදා යහපාලනයේ සීනි කිලෝ එකක් 100යි, මිල පාලනය යටතේ 160යි. හාල් යහපාලනය යටතේ 85යි මිලපාලනය යටතේ 130යි මුං ඇට යහපාලනය යටතේ 235යි අද මිලපාලනය යටතේ මුං ඇට 685යි ගෑස් යහපාලනය යටතේ 1735යි අද මිලපාලනය යටතේ 2720යි එතකොට එහෙම මිලවල් වැඩි කරලා මිනිස්සුන්ට බඩට නැතිවෙන්න ගහද්දි ජනාධිපතිතුමා කියනවා මං දැක්කා කොහෙද කතා කරලා ජනාධිපතිතුමා කියනවා මාව පත්කරේ සීනි මිල අඩු කරන්නයි පරිප්පු මිල අඩු කරන්නයි නම් මගෙන් වැඩක් නැහැයි කියලා මං අහන්න කැමති පරිප්පු මිල පාලනය කරන්න බැරි නම් හාල් මිල පාලනය කරන්න බැරි නම් ඒ වගේ සරල දෙයක් කරන්න බැරි නම් ජනාධිපතිතුමා කොහොමද රටේ මූල්‍ය ආරක්ෂාව පාලනය කරන්නේ ජාතික ආරක්ෂාව කොහොමද පාලනය කරන්නේ ජාත්‍යන්තර ණය අර්බුදය කොහොමද පාලනය කරන්නේ අය විනිමය අනුපාතය කොහොමද පාලනය කරන්නේ පරිප්පු මිලයි සීනි මිලයි පාලනය කරන්න බැරි කෙනෙකුට මම ඒ නිසා කියන්න කැමති ජනාධිපතිතුමාට මම මතක් කරන්න කැමති පාලකයන් ඒ ප්‍රධාන වගකීම තමයි රට වැසියන්ව දුක් විඳින්න නැතුව බලා ගැනීම තමන්ගේ රටවැසියන්ට සංවේදී විය යුතුයි බුද්ධාගම ලංකාවට ගෙනාවේ මිහිඳු රහතන් වහන්සේ උන්වහන්සේගේ පියාවන ධර්මාශෝක රජතුමා බුද්ධාගම වැළඳගත්තට පසුව ධර්මාශෝක රජතුමා හැටියට රටේ වැසියන්ට දුකක් නැතුව බඩගින්නක් නැතුව සංවේදීව ඒගොල්ලන් බලා ගන්න කටයුතු කරා ඒක තමයි පාලකයෙක්ගේ නායකයෙක්ගේ ලක්ෂණය හැබැයි ජනාධිපතිතුමනි අද කී දහහක් මේ රටේ අද අම්මලා පිඟානට දා බෙදන බත් ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. තව මේ තේකෝපයට දාන ඒ සීනි ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. ඒ වගේම දරුවට දෙන කිරි ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. මේ යථාර්ථය මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි අද වෙනකොට ඒ ජනතාවට මේ අයවැයෙන් කිසිම සහනයක් ලබා දෙන්නට හැකියාවක් ලැබිලා නැහැ මේ ආණ්ඩුවට. කිසිම දෙයක් කරලා නැහැ. ගරු මන්ත්‍රීතුමියනි මේ ඔක්කොම ගොඩ දාන්න ගැලවුම් කරුවෙක් ගෙනාවා. මේ ඔක්කොම ගන්න පුළුවන් ඒ ගැලවුම් කාර්යයෙන් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තුමා. එතුමා විශ්මිත චරිතයක්. එතුමාට මැජික් කරන්න පුළුවන් කියලා කිව්වේ. එතුමාගේ මංගල අයවැය ඊයේ. හැබැයි මං නම් හිතන්නේ මංගල අයවැය වුණාට ආණ්ඩුවේ අවමංගල අයවැය මේක වෙන්න පුළුවන්. මොකද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න ටිකට මේ අයවැයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තුමා ඇලඩින්ගේ පුදුම ලාම්පුව අරගෙන ආවා. ඒ ලාම්පුව උලනවා උලනවා ඒ වගේම අතුලනවා. හැබැයි මං හිතන්නේ ඒකේ තෙල් නැතුවද මං දන්නේ ඒකෙන් ඉස්මතු වුණේ දේව භූතයෙක් නෙවෙයි යක්ෂ භූතයෙක්. පත්තච්චක මම යක්ෂ භූතයක් ගහනවා මේ රටේ ජනතාවට. බඩු මිල අහස උසට ගියා බැසිල් රාජපක්ෂ මහත්තයාපත් වුණාට පස්සේ. මිල පාලනයක් නැති වුණා. මේක මේ රටේ මිනිස්සුන් ඉවසන්න පුළුවන්. දැන් කිව්වා එයා ගැලවුම් කාර්යය කියලා. කාගේ ගැලවුම් කාර්යයද කියලා මට නම් තේරෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාට මම කියන්න කැමති විශ්වවිද්‍යාලයේ සිට එතුමා මේ පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සර විශ්වවිද්‍යාලයේ සිට ජීවන විද්‍යාම් කමිටුවේ එතුමා සමාජිකෙක්. එතුමා දරිද්‍රතා කමිටුවේ සභාපතිවරයා. එතුමා දන්නවද 2020-2021 වෙනකොට මේ රටේ රැකියා සහ ආදායම් අහිමි වෙච්ච විශාල පිරිසක් මේ රටේ වර්ධනය වුණා වැඩි වුණා. එතකොට ලොකුවටම වැදුනේ අවිධිමත් අංශයට. අවිධිමත් අංශය කියන්නේ මොකද්ද? අවිධිමත් අංශය මේ රටේ ආර්ථිකයේ දුවවන ප්‍රධාන අංශයක්. රජයේ අනුග්‍රහය නොලැබෙන, සුරක්ෂිතභාවය නොලැබෙන, ආර්ථික ක්‍රියාවන්වල යෙදෙන ක්ෂුද්‍ර හා සුළු ව්‍යාපාර, ස්වයං රැකියා, අනියම් සේවක, සිල්ලර කඩේ, ගෙවල්වල තියෙන සුළු කර්මාන්ත, ත්‍රිවිල් හිමියා, පික්මි හිමියා, යූබ හිමියා, ඩිමෝ බට්ටා, පාසල් සේවයේ ඉන්න මිනිස්සු. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා දැනගන්න ඕනේ මේ අවිධිමත් අංශයේ ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් යැපෙනවා. එයින් 160ක් නැත්නම් ලක්ෂ 17කට කොරෝනා වලින් පස්සේ තමන්ගේ රැකියා සහ ආදායම අහිමි වුණා. ලක්ෂ 17කට වැඩි පිරිසක්. හැබැයි මෙයින් මේ වැඩිම පිරිසක් ශුද්‍ර හා කුඩා කර්මාන්ත කරුවන්ට මේක බලපෑවා. ප්‍රාග්ධන ප්‍රශ්නය විශේෂම බලපෑවා. ඒ වගේම ණය ගෙවීම ප්‍රශ්නය ආවා. අමුද්‍රව්‍යවල මිල වැඩි වුණා. අමුද්‍රව්‍ය හිඟයක් ඇති වුණා. මේ ප්‍රශ්න ඔක්කොම ආවා. හැබැයි කලාපීය රටවල් වල මේ වගේ ප්‍රශ්න එනකොට ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලන්ට ආධාර දුන්නා. පඩි පවා ඒගොල්ලෝ රජෙන් මාස ගානකට පඩි ගෙව්වා සමහර තැන්වල රස්සාවල් නැති වෙන අයට. හැබැයි ඔබගේ රජය මොකද්ද කරේ? මේ රජය මොකද්ද කරේ? රැකියා අහිමි වෙන, පඩි කැපෙන, අනතුරු වලට භාජනය විය හැකි කණ්ඩායම් සහ මේ අවිධිමත් අංශ වල ඉන්න අයට ඉතාම සොච්චම් මුදලක් කෑෂ් ට්‍රාන්ස්ෆර් එකක් කරා. 2020 ඒක දලදේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට 0.6යි. ඒ 2021 වෙනකොට දලදේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට 0.1යි. එතකොට ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිවිපාකය මොකද්ද? ඒ මිනිස්සුන්ට ඒ අවිධිමත් අංශයේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට උදව් කරපු නැති නිසා මේ රටේ දරිද්‍රතාවය වැඩි වෙනවා. මොකද ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ඩෙවලොප්මන්ට් අප්ඩේට් 2021 කියන වාර්තාවක් ඉදිරිපත් කරා. 27 වෙනි පිටුවේ කියනවා ලෝක බැංකුවේ 27 වෙනි පිටුවේ with job loss and earnings reduced poverty increased significantly in 2020. ඒ කියන්නේ රැකියා අහිමිවීම ආදායම අහිමිවීම නිසා දරිද්‍රතාවය බරපතල ලෙස 2020 වැඩි වුණායි කියන එක. 2020 තුල ඒ රැකියා අහිමිවීම නිසා දරිද්‍රතාව ප්‍රතිශතය වැඩිවීමත් එක්ක ඒගොල්ලෝ කියන්නේ 105ක් විතර දරිද්‍රතා රේඛාවට ඇතුළත් වෙලා තියෙනවායි කියලා. මේ රටේ ජනගහනයෙන් තව 105ක් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට 2021 වෙනකොට මේ වෙනකොට පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොවින්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. අද පොහොර නැහැ. ඔබතුමන්ලා මේ අයවැයෙන් මුදල් වෙන් කරලා නැහැ මේ ගොවින්ට ඇති වෙන ප්‍රතිවිපාකයත් එක්ක. එතකොට එතනිනුත් තවත් ජීවන වියදම වැඩි වීමත් එක්ක ඒ ප්‍රශ්නෙත් එක්ක තව 105ක් මේ අවුරුද්ද වෙනකොට ඒ දරිද්‍රතා රේඛාවට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ 110ක් විතර වැඩි වෙනවා මේ රටේ ඉන්න දරිද්‍රතා රේඛාව තුළ ඉන්න මිනිස්සු. ඒ කියන්නේ 130කට විතර වැඩි වෙනවා. එතකොට මේ ප්‍රශ්නයට ඔබ මේ අයවැයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඔබ අවංකනම් මේ ආණ්ඩුව අවංකනම් මේ ශේෂ්ත්‍රය ගැන බලන්න තිබුණා. මෙයින් මට පැහැදිලි වෙන්නේ මේකෙන් ඔප්පු වෙන්නේ එක දෙයක්. මේ රජය සර්ව ආර්ථික කළමනාකරණයෙන් ෆේල් වෙලා තියෙනවා. ශුද්‍ර ආර්ථික කළමනාකරණයෙන් ෆේල් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ෆේල්. මේකෙන් පැහැදිලිව පේනවා. මොකද තමන්ට හයිය තිබුණේ නැහැ මේ ප්‍රශ්න දිහා බලලා මේක ආමන්ත්‍රණය කරන්න. ඔබට ඔබ අවංකනම් නිහතමානීනම් මේ රට වැටිලා තියෙන තැනින් ආපහු උස්සන්න අපේ කීර්ති නාමය ජාත්‍යන්තරය තුළ ආරක්ෂා කරන්න මේ අයවැයෙන් පියවර ගන්න තිබ්බා. හැබැයි තව දවස් කීපයක් යනකොට මං හිතනවා ශ්‍රේණිගත ආයතන අපි ගැන මොකද්ද හිතන්නේ කියලා පෙන්නයි. මේ ඇයි දරිද්‍රතාවය වැඩි වුණේ? මුදල් අමාත්‍යාංශයේ වාර්තාව අනුව කියනවා ගිය පාර කෝවිඩ් වලින් වියදම් කරපු ප්‍රමාණයෙන් 2020-2021 තුළ බිලියන 200ක මුදලක් පමණයි වෙන් කරේ කියලා. ඒක මගේ මිත්‍ර හර්ෂඩි සිල්වා මහතා පැහැදිලිව කිව්වා. හැබැයි ඔබතුමන්ලා කියනවා බිලියන 500ක් වෙන් කරයි කියලා. බිලියන 200යි මුදල් අමාත්‍යාංශයේ වාර්තාවම කියන්නේ. එතකොට IMF ඩේටා එක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා කලාපිය රටවල් වලට සාපේක්ෂව ලංකාව තමයි කෝවිඩ් වල අඩුම වියදම ජනතාවට ලබා දීලා තියෙන්නේ කියලා. මම මේක හැන්සප් ගත කරනවා ගරු මන්ත්‍රීතුමියනි. මේකේ පැහැදිලිව පෙන්නනවා මේකේ තියෙනවා මාලදිවයින කෝවිඩ් එක සඳහා 2021 ජූනි මාසේ වෙනකන් 106.9ක් තමන්ගේ දළදේශය නිෂ්පාදනයෙන් වෙන් කරලා තියෙනවා. ඉන්දියාව 103.5ක් වෙන් කරලා තියෙනවා. ඇෆ්ගනිස්තානය 102.1ක් වෙන් කරලා තියෙනවා. පකිස්තානය 102ක් වෙන් කරලා තියෙනවා. බංග්ලාදේශය 101.4ක් වෙන් කරලා තියෙනවා. ලංකාව කෝවිඩ් වලට ජූනි මාසේ 2021 වෙනකන් වෙන් කරලා තියෙන්නේ 0.8ක් පමණයි. එතකොට මේ රටේ මේ දරිද්‍රතාවය දුප්පත්කම ප්‍රශ්න හැම එකක්ම වෙලා තියෙන්නේ තමන් මේ අවශ්‍ය දේ කරපු නැති නිසා. දකුණු ආසියාවට සාපේක්ෂව බලනකොට අපි ගත්ත පියවරයි අනිත් රටවල් ගත්ත පියවරයි අතර බලනකොට මොකද්ද වෙනස? මාලදිවයිනේ මොකද්ද කරේ? විදුලි බිල ජනතාවගේ විදුලි බිල 140ක් රජයෙන් ගෙව්වා. වතුර බිල 130ක් රජයෙන් ගෙව්වා. මෙන් තම සතයක් ගෙව්වද? රැකියා අහිමි වූ අයට මාලදිවයිනේ රජයෙන් ආධාර මුදලක් වෙනම ලබා දුන්නා. ඉන්දියාවේ අවිධිමත් අංශය තුල අඩු ඇටුක් ලැබෙන අයට රජයෙන් මුදලක් ගෙව්වා. ඇෆ්ගනිස්තානයේ තමන්ගේ රටේ පුරවැසියන්ට පාන් පිටි පාන්සා පිටි බෙදුවා නිකන් නොමිලේ. ඊළඟට රුපියල් 2600කට වඩා අඩු විදුලි බිල හිමියන්ට දුන්නා රජයෙන්ම බිල ගෙව්වා. විදුලි බිල ගෙව්වා රජයෙන්. එතකොට වතුර බිල රජයෙන් ගෙව්වා. මේක කොහෙද? ඇෆ්ගනිස්තානයේ. හැබැයි ඊළඟට නේපාලේ අර්ථසාතක අරමුදල පුංචි කුඩා කර්මාන්තවලට EPF ETF ගෙව්වේ රජයෙන්. හැබැයි ඔබතුමන්ලා මොකද්ද කරේ? ලංකාවේ කරේ මොකද්ද? ත්‍රිවිල් කාර්යයන්ගේ ෆිනෑන්ස් ගෙවන්න වෙනකොට ත්‍රිවිල් එක ඉස්සුවා, ස්කූල් වෑන් එක ඉස්සුවා. ඊළඟට සංචාරක ව්‍යාපාරවල වල අර වාහන ලීස් ගෙවන්න බැරි වෙනකොට ඒ ටික ඉස්සුවා. ලයිට් බිල් එක මොකද්ද කරේ? වැල් පොලියත් එක්ක බිල් එක ගෙනල්ලා දුන්නා. ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවන්න නෙවෙයි, අඩුතරමින් නිකන් ඉන්න වැල් පොලියත් එක්ක ගැහුවා. වතුර බිල කපා දැම්මා. මිනිස්සුන්ට දස වදයක් දුන්නා. මේක ආණ්ඩුවක්ද? ගරු මන්ත්‍රීතුමියනි, මේක රජයක් හැටියට සූදානම් නැහැ මේ ඇත්තට මුහුණ දෙන්න. තමන් ජනතාවට ඇත්ත තත්ත්වය කියන්නේ නැතුව ව්‍යුහාත්මක වෙනසකට තමන් හරියට වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඉදිරිපත් කරන්න ඔබ අසමත් වෙලා තියෙනවා. අද රට ගැන නියතමානීව හිතනවා නම් මේ බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක මේ මූල්‍ය ශේත්‍රය තුල ඔබට ස්වර්වාර්ථිකය හදාගන්නත් බැරි වුණා ශුද්‍රාර්ථිකයත් හදාගන්න බැරි වුණා මේකෙන් දුක් විඳින්නේ මේ රටේ ජනතාව ඔබට හයියක් නැහැ ඇත්ත කතා කරන්න ඒ නිසා ඔබට මේ තීන්දුව ගන්න බැරි නම් මේ ප්‍රශ්නය තවත් උඩදුවනවා ඒ නිසා අපි විපක්ෂයක් හැටියට විකල්ප අදහස් යෝජනා හදාගෙන අපි ඒකට සූදානම් වුණා. ඒ නිසා මම අන්තිම වශයෙන් කියන්න කැමති ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන ගැලිලියෝ ගැලිලීගේ ප්‍රකාශයක් උපුටාගෙන මගේ කතාව අවසන් කරන්න කැමති. මේ ආණ්ඩුවට මේක ගැළපෙන එකක්. සත්‍ය නොදැන එයට අසත්‍යයක් යයි කියන්නා මෝඩයෙක්. සත්‍ය දැන දැන එය අසත්‍ය යයි කියන්නා අපරාධකරුවෙක්. ඔබට ඕන තොප්පියක් දාගන්න පුළුවන්. එක්කෝ සත්‍ය නොදැන ඔබ අසත්‍යයක් කියලා කියනවනම් ඔබ මෝඩයෙක් වෙනවා නැත්නම් සත්‍ය දැන දැන එයා අසත්‍යයක් කියලා කියනවනම් ඔබ අපරාධකරුවෙක් වෙනවා ඒක තමයි මේ ආණ්ඩුවේ පසුබිම ස්තුතියි
ගරු ඉසුරු දොඩංගොඩ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා සනත් නිශාන්ත ගරු සනත් නිශාන්ත මන්ත්‍රීතුමා විනාඩි 10ක කාලයක්
මම හදවතින්ම සතුටු වෙනවා 2022 අයවැය සඳහා අපේ බැසිල් රෝහණ රාජපක්ෂ අපේ මුදල් අමාත්‍යතුමා අයවැය ඉදිරිපත් කරලා පසු දවසේදී අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පිළිබඳව මම හදවතින්ම සතුටු වෙනවා. තව පැත්තකින් සතුටු වෙනවා ආර්ථික ඔස්තාර් කෙනෙක් නේද? මහා බැංකුව කොල්ල කාලා රට විනාශ කරලා භූතයේ යක්ෂයෝ කූතාණ්ඩි ගැන කතා කරනවා මම හිතන්නේ මේ භූතයේ යක්ෂයෝ කූතාණ්ඩි එදායේ මහා බැංකුව කොල්ල කාපු උදවිය. මහා බැංකුව නැති කරලා ආර්ථිකය විනාශ කරලා රටේ ණය බර දෙගුණකින් වැඩි කරලා මේ රට ඉතාමත්ම නරක තැනකට තල්ලු කරපු අය අද අපිට රට කරන විදිහ ගැන කියලා දෙනවා. ඔබතුමාටත් එක කියන්නේ ගිය සැරේ අයවැයේදී අපේ කබීර් හසීම් මැතිතුමා තමයි ආරම්භ කතාව කෙරුවේ. දැන් මේ සැරේ නිකන් මැද පෙරට දාලා තියෙන බෑ වගේ බැටින්ස් බෑ වගේ නේද? වැඩේ හොඳට පර්ෆෝමන්ස් නෑ වගේ නේද? අඩු ගන්න ඔබතුමාගේ කතාව අහන්න වලගේ විපක්ෂ නායකතුමා හිටියේ නෑනේ බලන්න කොච්චර වැරදිද කියලා නේද? ජාතික ආරක්ෂාව ගැන කතා කරා තමුන්නාංශගේ ලේකම්ගේ පස්සපැත්ත බේර ගන්න බුරුගේ පස්සපැත්තනේ වැඩි තිබේ නේද? ඒ නිසා හර්ෂ මහත්තයා ළඟ ඉඳන් හිමීට ඔලුවත ගා ඉන්නවා නේද? ළඟට ඉඳලා පිටිපස්සෙ ඉඳලා පිහියගෙන යාළුව තමයි ඉන්නේ. ගිය සැරේ පළවෙනි කතාව දුන්න මිනිහව හිමීට කපලා කේලම් කියලා නායකයා ගාව මැද පෙළට දාලා නේද? ඒ නිසා අද අපි මේ අයවැය පිළිබඳව කතා කරන්න වෙන්නේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාරගත්ත තැන ඉඳලා. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ රට බාරගන්නේ රටේ මහා මුහුදෙන් 3-2 කොටින් ගැතර ගිය වෙලාවක මහ පොළොවෙන් 3-1 කොටින් ගැතර ගිය වෙලාවක දරුවා පාසලට ගිහිල්ලා එළියට එනකන් දෙමව්පියෝ ගේට්ටුව ගාව වෙවුල වෙවුල මුර කරන වෙලාවක තමයි කඩා වෙඩිච්ච ආර්ථිකයක් එක්ක එතුමා රට බාරගන්නේ. ලබන සැරේ ඉරාන් වික්‍රමසිංහ මහත්තර දෙයිද්දා නේ කතාව හර්ෂවත්ති අපි අනේද හර්ෂවත්තුමා? ඒකේ මරත් යාම දාරියයි සතුරි. ඒ නිසා අපේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර අරගෙන රටේ එදා රට බාරගද්දි රටේ තිබුණු ණය ප්‍රමාණය ට්‍රිලියන් 2යි. රටේ යුද්ධය අවසන් කරන්න රටේ මහා දෙවැන්ත සංවර්ධනයක් කරන්න රටේ වරායවල් ගුවන්තරපාල හදන්න අධිවේගී මාර්ග හදන්න අස්සක් මුල්ලක් නැර විදුලිය දෙන්න ප්‍රජාශාලාව හදන්න මාතෘසායනය හදන්න ද්විතික පාසල් වැඩසටහන පෝෂිත පාසල් වැඩසටහන ගම නැගුම මග නැගුම දිවි නැගුම මුළු රටම එක වැඩබිමක් බාට පත් කරන්න තවත් ට්‍රිලියන් 5ක් ණය ගත්තා. ණය සමස්ත එකතුව වසර 9ට ණය ප්‍රමාණය ට්‍රිලියන් 7යි. හැබැයි මෙතුමලා යහපාලන ආණ්ඩු අරගෙන රටේ වරායවල් විකුණලා ගුවන්තරපල විකුණන්න කියලා 99න් බේරලා එදා කරපු මහ ලොකු දෙයක් නෑ සංවර්ධනයක් නෑ පාරකට බොරළු ට්‍රැක්ටරයක් ගියලා දැම්මේ නෑ වලක් වැහුවේ නෑ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි ජාතික සම්පත් විනාශ කෙරුවා. ගොවියා කිරිගොවියා දීවරයා විනාශ කෙරුවා ගාමි ආර්ථිකය නැති කෙරුවා. මේ සියල්ලම කරලා ආපස්සට දෙනකොට ණය ප්‍රමාණය දෙගුණයක් වත් පත් වෙලා තිබුණා. වෙච්ච ඇති මහ ලොකු සංවර්ධනයකුත් නැහැ. හොරු 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 කියලා හොරු අල්ලලා වටේ ඇවිදලා හිටියා මිසක් අල්ලපු ඇති හොරෙකුත් නැහැ. කරපු තොයිලෙකුත් නැහැ. බෙරෙන් පළුවකුත් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ මෙයාලගේ යහපාලන ආණ්ඩුව කාලේ. ඒ නිසා අද බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම සාර්ථක අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතරදී ගරු මන්ත්‍රීමේනි අපිට ඇඹුල් කෙසෙල් හිටවලා කෝලි කුට්ටු කපන්න බෑ. රටේ තියෙන ආර්ථිකයත් එක්ක තමයි අපිට අයවැය ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතාමත්ම සාර්ථක අයවැයක් මේකේ පාරේ බුලත් විද විකුණන මිනිහගේ ඉඳලා ශ්‍රී රෝද රථයේ එළවන රියදුරු මල්ලිගේ ඉඳලා දරුවව පාසලට ගෙනියන බස් රථයේ ඉඳලා සියලු දෙනා දිහා ඉතාමත්ම ආකර්ෂණීයව බලලා හදපු අයවැයක් කියලා අපි කල්පනා කරන්නේ. ඒ නිසා එක පැත්තකින් COVID-19 වසංගතයත් එක්ක රටේ ආර්ථිකය විනාශ වෙලා රටේ වැඩි කාලයක් වහලා තිබුණේ ආර්ථිකය ඉන්නේ නැහැ. බයිතල්නේ මිතුමලා කියනවා විදේශ සංචිත පිළිබඳව. විදේශ සංචිත පිළිබඳව ගත්තාම අපේ රටේ මෙයාලා ගත්ත ණයත් එක්ක අපේ වාර්ගයේ ගෙවන්න විතරක් අපිට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් ඕන මයිතන්නේ වාර්ෂිකව. බිලියන 6ක් ඕන. හැබැයි එදා අපේ රටට ආපු සංචාරකයාව නම් සංචාරක ව්‍යාපාරයෙන් විතරක් අපි බිලියන 7ක් හෙව්වා. ඒ නිසා සංචාරක කර්මාන්තය කියන එක එහෙම් පිටිම නතර වෙලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඒ රටට මේ රටට යන්නේ ඉන්නේ නැහැ. ඔවුන්ට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. තමුන්ගේ දෙමව්පියන්ට දරුවන්ට වියදමට කීයක් හරි විතරයි ලංකාවට එවන්නේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඉන්න රටවල්වල රැකියාවක් කරගන්න බැරි තත්ත්වයක ලෝක වසංගතයක් ඉස්සරහ අපිට අද අපේ අතිගරු ජනාධිපතිතුමා මේ රට ඉතාමත්ම ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. එක පැත්තකින් අපේ ආර්ථික ඔස්තාර් කියපු විදිහට අපි COVID-19 වසංගතය වෙනුවෙන් වියදම් කරලා තියෙන ඉතාමත්ම පොඩි මුදලක් කියලා කිව්වා. මම දන්නේ අතිගරු ජනාධිපතිතුමා මේක කොහොම කළමනාකරණය කිරුවද කියලා. එතුමගේ කළමනාකරණයේ දක්ෂතාවය කියන්නේ රජයේ කළමනාකරණයේ තියෙන දක්ෂතාවය කියන්නේ ඉතාමත්ම පොඩි මුදලක් වියදම් කරලා ලෝකයේ හොඳම වැක්සින් කරණය කරපු රටවල් 10 අතරට මේ රට ඇවිල්ලා තියෙනවා. පළවෙනි රටවල් 5 අතරට අපේ රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද රට අමාරුවෙන් නැගිටින වෙලාවක මේ වෙලාවේදී මම හිතන්නේ අද වෙනකොට උත්තරම දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශ අපේ වයඹ පළාතේ ගම් අතර උදුර නිසා විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපි තව පැත්තකින් සතුටුයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග ගත්තාම විදේශ විනිමය ආපු ආදායම් අතරේ තේපොල් රබර් කියන විනිමය අතරට ඉස්සන් කර්මාන්තයත් එක්කව කරන්න අපේ රජයට පුළුවන්කම ලැබුණා. අද මේ වෙනකොට ඉස්සන් මෙට්‍රික් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. අපි හෙට දවසේ අපි යනවා ගම් අතර වෙලාව විතරක් අපි ගරු මන්ත්‍රීමේනි විනාශ වෙච්ච ගම් අතරට විනාශ වෙච්ච ප්‍රමාණය විතරක් ගත්තාම ටොන් 700කට ආසන්න ප්‍රමාණයක් ඉස්සන් කර්මාන්තයේ ගම් අතරට ගහගෙන ගිහිලා තියෙනවා. හෙට හවස් වරුවේ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේ අපේ රාජ්‍ය මතුරු කණ්ඩායම අපි එතනට ගිහිල්ලා එක පැත්තකින් විනාශයට පත් වෙච්ච නිවාසවලට නිවාස දෙන්න, අනෙක් පැත්තෙන් Nissan කර්මාන්තයේ විනාශ වෙච්ච ඒ ගොවියන්ට ආධාර දෙන්න, ඒ වගේම ගොවියන් කල්පිටි අර්ධක් දීපේ ගත්තාම විශාල හානියක් වුණා. ඔවුන්ගේ අඩුපාඩු මොනවද කියලා සොයලා බලන්න ඒ සඳහා රජය පැත්තෙන් උදව් කරන්න හෙට දවසේ සංචාරයක් වදාගෙන තියෙනවා. ඒ නිසා එදා යහපාලන ආණ්ඩුව හැසුරුනේ සමහර වෙලාවට අර සමහර නර්ස් නෝල්ලා ඉන්නවා රෝහලේ වාට්ටුවේ ඉන්න ලෙඩා කෑ ගහනකොට අම්මෝ 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 කියලා අයියෝ කියලා කෑ ගහද්දි ෆෝන් එක අරගෙන SMS ගහන නර්ස් නෝල්ලා වගේ තමයි යහපාලන ආණ්ඩුව එදා හිටියේ. ගමේ මිනිස්සු කෑ ගහද්දි රටේ මිනිස්සු දුක් විඳිද්දි මිනිස්සු ඉතාමත් අසරණ තැනට පත් වෙද්දි එදා යහපාලන ආණ්ඩුවේ ඒවා ගැටලුවක් නෙමෙයි. රටේ ජාතික ආර්ථිකය නැති කරලා ජාතික ආරක්ෂාව නැති කරලා මහ බැංකුව කොල්ල කාලා අනෙක් පැත්තෙන් පාස්කු ප්‍රහාරය නිසා අහිංසක මිනිස්සු පල්ලි පන්සල් අතුලේ මැරෙන තත්ත්වයට පත් වුණා. ඒ නිසා මෙතන අද මෙතන නැම හිතන්න අපේ තාත්තා සාත්‍ර කිපු හැමතුමා කවුද අපේ මේ හරෙන් මන්ත්‍රීතුමා ඊයේ දවසේ කියලා තිබුණා පසුගිය දිනක කියලා තිබුණා සහරාන්ගේ බිරිඳ සමග අපේ ආරක්ෂක අංශ ගනුදෙනු කරලා
තිබුණා. මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක් ඔබට තියෙනවා.
මේ කාර්මයේ සම්බන්ධව ජනාධිපති නීතිඥවරයෙක් මගෙත් එක්ක කිව්වා මේ මුළු පාස්කු ප්‍රහාරයේ සියලුම සාක්ෂි ටික ගන්නකම් එතුමා මේ සඳහා සහභාගී වුණා. ඔය කිසිම තැනක එහෙම කතාවක් කියුනේ නැහැ. එතුමා කිව්වා හරයන්ට පුළුවන් නම් පෙන්වන්න කියලා අහවල් තැන අහවල් දවසේ සාක්ෂි දුන්නයි කියලා. එතුමා නැවත වතාවක් අධිකරණයට යන්නේ නැහැයි කියලා කිව්වා. එහෙම කියලා තියනවා නම් ඒ නිසා බොරු බේගල් ඇදබාපු හරෙන් තමුන්ගේ තාත්තා කිව්වා පුතේ හෙට පල්ලියේ බෝම්බ ගහනවා ඔබ යන්න එපා කියලා. හැබැයි මේක අඩු ගානේ කාදිරළු නාන්සලවත් කියපු නැති හරෙන් මේ අපරාධය ආණ්ඩුව පිටර දාන්නට අද අපට තල්ලු කරන්න යනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් මේ අයවැය රටට යහපත් අයවැයක් කියලා කාරණේ මතක් කරමින් මානිහන්ව බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු ඉසුරු දොඩංගොඩ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමියනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට 2022 වර්ෂය සඳහා වෙන අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක රාශි වෙමින් අදහස් දක්වන්නට මා වෙත අවකාශය ලබා දීම සම්බන්ධයෙන්. අපි දන්නවා මේ අයවැය ඉදිරිපත් වෙන්නේ අපේ රටේ ඉතාමත්ම කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුණු අසීරු අවස්ථාවක් වුණත් කාලෝචිත කාලයට ගැලපෙන අයවැයක් මුදල් අමාත්‍යතුමන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපි දන්නවා 88-89 කැරලි කෝලහලත් සමගත් එවැගේම යුද්ධ සුනාමිය ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළුකොට මිනිසා විසින් නිර්මාණය කර ක්‍රියාවලින් වගේම ස්වභාවික ක්‍රියාවලින් තුලිනුත් අපේ රටේ ආර්ථිකයන්ට සුනාමිය ආදී දැඩි බලපෑම් පසුගිය දශක කීපය පුරාවට එල්ල වුණු ආකාරය අපි දැක්කා. හැබැයි අපි දන්නා විශේෂයෙන්ම කොරෝනා වැනි වසංගතයක් නිසා අපේ රටේ ආර්ථිකයට වගේම ලෝකයේ ආර්ථිකයටත් අපිට මේ ආකාරයේ බලපෑමක් මේ ආකාරයේ වසංගතයක් නිසා එල්ල වූ ආකාරය අපිට මෑත ඉතිහාසයේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ අයවැයත් එක්ක අපේ රට සේවා සහ කෘෂිකාර්මික අංශයෙන් ශක්තිමත් කරන අතරතුර නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීම සඳහා අවශ්‍ය ක්‍රියාවලීන් මේ වෙනකොටත් ආරම්භ කළ මේ අයවැය තුලින් ඒට විශාල ශක්තියක් තවදුරටත් ලබා දෙනවයි කියන කාරණේ. ඒ වගේම අපි දන්නවා රැකියා බලාපොරොත්තුෙන් ඉන්න තරුණ තරුණියන්ගේ මානසිකත්වය අලුත් කරලා වෙනස් කරලා ඒ අය ව්‍යවසායකින් බවට පත් කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න, රැකියා උත්පාදනය කරන උදවිය බවට ඒ අය පත් කරන්න අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන්න, එයාගේ ව්‍යාපාර ලියාපදිංචි ඇතුළුකොට ඒ වැඩ කටයුතු ඒකාබද්ධව පහසුවෙන් සිදු කරලා තමන්ගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ශ්‍රම ඉතුරු කරගෙන ව්‍යවසායකින් බවට පත් වෙලා ආදායම් ලබන පිරිස් බවට පත් වෙන්නට අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තිබෙනවා කියන කාරණේ විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන. අපි දන්නවා නව තාක්ෂණයත් සමග එකතු වෙලා වැඩ කටයුතු කරන ව්‍යවසායකින් ෆ්‍රීලාන්ස් එන්ටර්ප්‍රිනර්ස්ලා ඒ අයගේ ක්‍රියාවලීන් විදේශ විනිමය හරහා ඒ අය ලබන ආදායම් ඉතාමත්ම පහසුවෙන් ඒ අයට ලබා දෙන ආකාරයට ඒ අදාළ නීති රීතීන් පහසු කරලා ඒ ශ්‍රේෂ්ඨය වෙත යොමු වන්නට උනන්දුවෙන් ඉන්න තරුණ තරුණියන් වෙතත් ශක්තියක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ නව තාක්ෂණයත් එක්ක තරුණ තරුණියන් විශාල පිරිසක් ඒ ආශ්‍රිත නිෂ්පාදනවලිනුත් ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලිනුත් ආදායම් ලබන්නට එයාගේ දැනුම පාවිච්චි කරනවා. ඉතින් ඒ අය වෙනුවෙනුත් ඒ සහාය ලබා දීම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේත් ඒ වගේම බද්දගම ආසනයේ ජනතා විශාල වශයෙන් තේ ඇතුළු මේ වැවිලි භෝග ආශ්‍රිතව ජීවත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ අයවැය තුලිනුත් රුපියල් මිලියන 10,000ක් අමතරව වෙන් කළා තියෙනවා මේ වැවිලි භෝගවල වැඩ කටයුතු ජනතාවට ශක්තිමත්ව සිදු කිරීම සඳහා. විශේෂයෙන් අපි දන්නවා පාල සිටුවීමට නව වගාවට නැවත සිටුවීම සඳහා මේ මුදල් ලබා දෙන, ඒ වගේම භූමිය නිසියාකාරයෙන් කළමනාකරණය කරලා උපරිම ඵල ප්‍රයෝජන භූමියෙන් ලබා ගන්න පුළුවන් තැනට මේ වැවිලි භෝගවල වර්ධනය කිරීම සඳහා ජනතාවට ඒ අවශ්‍ය ශක්තිය අපි දන්නවා. විශේෂයෙන් ස්ථීර මාසික ආදායමක් ලබනවා හා සමානව මේ ජනතාව විශාල පිරිසක් මේ වැවිලි ශ්‍රේෂ්ඨ හරහා ජීවත් වෙන වගේම අපේ රටේ ආර්ථිකයටත් විශාල ශක්තියක් ඒ අය ලබා දුන්නු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපි දක්වන විශේෂයෙන් මේ ශ්‍රම හිඟයත් එක්ක අපි විශ්වාස කරනවා තේ හා ඒ ආශ්‍රිත භව භෝගයන්ටත් කාර්මික තාක්ෂණ යොදා ගන්න යන්ත්‍රෝපකරණ ඒවාහි ගුණාත්මක භාවය අඩු නොවන ආකාරයට මේ අලුත් තාක්ෂණය යොදා ගන්න දැනටමත් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. අපි විශ්වාස කරන ඉදිරි කාල සීමාවෙදිත් මේ හරහාත් ඒ වගේම වැසි කාලෙට අපිට ප්‍රශ්නයක් නැති වුණාට වැසි නොමැති කාලවලදී මේ වගාවන් පවත්වාගෙන යන ජලය පිළිබඳ ගැටලුත් මතුවෙන. ඉතින් ඒ ගැනත් අපි විශ්වාස කරන අපිට අවධානය යොමු කරන්නට හැකියාව ලැබෙයි කියන කාරණේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දේශීය ගෘහ හා පාරම්පරික කර්මාන්ත විනාශ වීමට ඉඩ නොදී රැක ගැනීම සඳහාත් විශාල අවධානයක් අපි දකිනවා මේ අයවැය තුළින් ගෞරව මුදල් අමාත්‍යතුමා යොමු කළ තිබෙන ආකාරය. ඒ අයට තමන්ගේ නිෂ්පාදන විදේශිකයන්ට යම් ආකාරයෙන් අලෙවි කරනා වගේම දේශීය ඒව අවශ්‍යයට ඒව අලෙවි කරනා වගේම අඛණ්ඩව පාරම්පරිකව තියෙන මේ ක්‍රියාවලිය රැකගෙන ඒ කර්මාන්ත රැකගෙන පෙරට යාම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දී මම විශ්වාස කරන බොහොම අනාගතවාදී දැක්මක් ඇතිව කරපු ක්‍රියාවලියක්. ඒ ගැනත් අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ රටේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා මේ කිරිපිටි සම්බන්ධයෙන්. අපි විශ්වාස කරනවා දේශීය දියර කිරි සහ පිටි නිෂ්පාදනය සඳහා අපේ සමාජයේ විශාල ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරන ඒ ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය ශක්තිය ප්‍රමාණවත් මදි කියන කාරණේ. ඒ ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම ලබා දිය හැකි ආකාරයට ඒ අය ශක්තිමත් කිරීම වැදගත්. තේ වෙනුවෙන් අපි විශ්වාස කරනවා ඒ ශේෂ්ත්‍රය වෙනුවෙනුත් මිලියන 1000ක මුදලක් තවදුරටත් වෙන් කිරීම අපි විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතු. අපි විශ්වාස කරන මේ හරහා විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් විදේශ රටවලට යන මුදල් අවම කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවායි කියන කාරණේ. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවගේ මූලිකම අවශ්‍යතාවයක් වන පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා සැමට ජලය ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව පත් වූ දවසේ ඉඳන්ම ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක කරපු ආකාරය අපි දැක්කා. ඉතින් අපි විශ්වාස කරන මේ ව්‍යාපෘතිය සඳහා 2022 දී මුදල් වෙන් කරලා ලක්ෂ දෙකකට නිවාස ලක්ෂ දෙකකට පිරිසිදු පානීය ජලය ලබා දෙන එක තමයි විශේෂයෙන්ම රජයේ බලාපොරොත්තු වෙති. ඒ වෙනුවෙන් මේ මූලික අවශ්‍යතාවයක් ජනතාවගේ ඉටු කිරීම සඳහා අනිකුත් වැඩ කටයුතු අතර රජයේ විශාල මුදලක් වියදම් කරනා වගේම තම පවුලක් සමග ඉතාමත්ම ශක්තිමත්ව ගොඩනැගිලා නිවැරදි විදියට සමාජයේ ජීවත් වෙන්න අඩු ආදායම් ලාභීන් සහ ඒ වගේම විශේෂයෙන්ම කටුමැටි නිවාසවල ඉන්න ජනතාව වෙනුවෙන් නව නිවාස සෑම ග්‍රාම සේවා වසමකම ඉදිරි කිරීමේ ව්‍යාපෘති ඉතාමත්ම ශක්තිමත්ව නිවැරදි ආකාරයට පහුගිය කාල සීමාවේ ක්‍රියාත්මක වුණා. ඒ ඉදිරියටත් මේ වැඩ කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා. ඒ වගේම තමයි නාගරික නිවාස ව්‍යාපෘති අපිට තියෙන මේ සීමිත භූමිය නියමිත ආකාරයට ක්‍රමවත්ව පාලනය කරමින් ඒ නිවාස ඉදිකිරීම වැදගත් අනාගතවාදීව ඒ කටයුතු සිදු කිරීම තේ වෙනුවෙන් විශේෂයෙන් මේ භූමිය නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් නාගරික නිවාස ඉදිකිරීම සඳහා විශේෂයෙන්ම මිලියන 2000ක මුදලක් වගේම ග්‍රාමීය නිවාස වෙනුවෙනුත් මිලියන 5000ක මුදලක් වෙන් කිරීම විශ්වාස කරන මේ අනිකුත් වැඩ කටයුතු අතර ඉතාමත්ම වැදගත් කියන කාරණේ. ඒ වගේ මොන විවේචන ඇතම්ම ඉදිරිපත් කරත් අපි විශ්වාස කරන මාර්ග සංවර්ධන ඉතාමත්ම වැදගත් කියන කාරණේ අපේ රටට එන ආයෝජකයන්ගේ තමන්ගේ ආයෝජන ලංකාවේ ඕනම් ප්‍රදේශයක ස්ථාපනය කරලා ඒ වෙත ඉතාමත්ම ඉක්මනින් ප්‍රවිෂ්ඨ වෙන්න වගේම රටේ ජීවත් වන ජනතාවට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික සිදු කරගන්න තමන්ගේ නිවසේ ඉඳන් තමන්ගේ වැඩ කටයුතු කරන රාජකාරී ස්ථානයට වෙන්න පුළුවන් පාසලට වෙන්න පුළුවන් යන්න මේ මාර්ගපත්‍යය ඉතාමත්ම වැදගත්. අපි දකින කාරණයක් තමයි අපි නියෝජනය කරන ආසනවලත් දිස්ත්‍රික්කවලත් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ජනතාවගෙන් තවමත් අපිට ලැබෙනවා අපේ මාර්ග පද්ධතිය වැඩි දියුණු විය යුතුයි කියන කාරණය ගැන. ඒ නිසා ඒ වෙනුවෙන් කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධන ක්‍රමයේ ව්‍යාපෘතිය මේ වෙනකොට ඉතාමත්ම වේගයෙන් ශක්තිමත් ආකාරයට ක්‍රියාත්මකයි. අපි විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා මේ අයවැයෙන් මුදල් වෙන් කළා තියෙන එය මේ රටේ ජනතාවත් බලාපොරොත්තු වන ජනතාවගේ එක් බලාපොරොත්තුවකුත් ඉල්ලීමකුත් ඉටු කිරීමක්. මොකද අපි නිරන්තරයෙන්ම දකිනවා අපේ දිස්ත්‍රික්කවලත් අපේ ආසනවලත් මේ වැඩ කටයුතු ජනතාවගේ තියෙන ඉල්ලීම් ප්‍රමාණය. ඒ වගේම තමයි ගම සමග පිළිසඳරක් වැඩසටහන තුළින් ගමටම ගිහිල්ලා ගමේම ජනතාවගේ අදහස් අරගෙන යෝජනා අරගෙන ගමේ විහාරස්ථානෙ වෙන්න පුළුවන් සම්මිති සමාගම් ටික වෙන්න පුළුවන් එක තැනකට එකතු කරලා ඒ අයගේ අදහස් යෝජනා ගොනු කරලා ඒවා ආයවැයට අතුලත් කරන ආකාරයට ඒ අයට මුදල් ලබා දෙන ආකාරයට ඒ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරන්න ගම සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත ගම සමග පිළිසඳරක් වැඩසටහන විදියට ක්‍රියාත්මක ඒ සඳහාත් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනා වගේම ගම ඇතුලේ ඉඳන්ම තමන්ට අවශ්‍ය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තමන්ගේ ආදායම් ශක්තිමත් කරගෙන ගම ඇතුළේම යම් කටයුත්තක නිරත වෙලා ආදායමක් ලබන තැනට ඒ අය පත් කරන්නේ ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිනුත් මේ හරහා ක්‍රියාත්මකයි. වගේම වසම් මට්ටමිනුත් පළාත් පාලන කොට්ටාෂ මට්ටමිනුත් ජනතාවට විශාල මුදලක් මේ හරහා ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය නිසා අපි දැක්කා මේ රටේ සොශක්තිය නැගී හිටපු මිනිස්සු විශාල ප්‍රමාණයකට තමන්ගේ ආදායම අහිමුණු ආකාරය. ඒ අය වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පාසල් ප්‍රවාහන සේවා සපයන්නන්ට ත්‍රීරෝද රථ රියදුරන්ට බස් රථ හිමියන්ට උත්සව සේවා සපයන්නන්ට මේ අයවැය තුලින් ඒ අදාළ සහන ලබා දෙන්නට ගරු මුදල් අමාත්‍යතුමා යෝජනා කළ දෙන පහුගිය කාල සීමාවේ විවිධ ක්‍රියාවලීන් හරහා ඔවුන්ට ලබා දුන් සහායට අමතරව අපි විශ්වාස කරන ඔවුන්ටත් තමන්ට ජලිත් ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට හැකියාව ලැබේ කියන කාරණය. ඒ වගේම ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය වෙනුවෙනුත් මුදල් වෙන් කළා තියෙනවා. මා නියෝජනය කරන ආසනයටත් නව රද්දගම ආසනයටත් ජාතික පාසල් 5ක් ලබා ගන්නට අපිට හැකියාව ලැබුණා. අපි විශ්වාස කරනවා ඒවාෙහි යටිතල පහසුකම් සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරන්නටත් විශේෂයෙන්ම මේ හරහා හැකියාව ලැබේවි කියන කාරණේ අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා සහනාධාර සහ සුබසාධන වැඩසටහන් ගණනාවක් රජය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි විශ්වාස කරන ජනතාව ඔවුන්ගේ ගම් තුලම ආදායම් උපදවන ව්‍යාපෘතීන් වෙත යොමු කිරීම වැදගත්.
අවසන් කරන්න ගරමන්තුතුමා.
මට තප්පර 30ක් දෙන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ගෘහ ආර්ථික වැඩසටහනත් මේ අයවැයවල තියෙන ඉතාමත්ම වැදගත් යෝජනාවක් කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කරමින් තවත් කරුණු ගණනාවක් තිබුණත් අපි දනවා ගැබිනි මාතාවන්ට දෙන පෝෂණ මල්ල අවුරුදු 2 දක්වා අඛණ්ඩව ලබා දෙන්න, දිළුඳු පවුල් වෙනුවෙන් ලබා දෙන සහන මල්ල, ඒ වගේම හෝම් ෂොප් සංකල්පය විශේෂයෙන්ම ගැමි කාන්තාවන්ට තමන්ගේ නිවසින්දම් ආදායමක් ලබලා ගමේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ටික මිලදී ගන්න හැකි ආකාරයට මේ ආකාර වැඩසටහන් ගණනාවක් තිබෙනවා. ඒ කාරණේත් විශේෂයෙන්ම සිහිපත් කරමින් ඒ වගේම ගුරුහා විදුහල්පති ගැටුප් විෂමතාවය අවසන් කරලා ඒ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට කටයුතු කිරීමත් මම හිතන්නේ අපි සියලු දෙනාම අගය කළ යුතුයි කියන පණිවිඩයක් විශේෂයෙන් සඳහන් කරමින් මේ තීරණාත්මක අවස්ථාවේදී රට යළිත් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වන අවස්ථාවේදී ගොඩනැගීම සඳහා සියලු දෙනාගේම ශක්තිය ධෛර්ය ලබා දෙන්න කියන ඉල්ලීමත් කරමින් සියලු දෙනාට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ඔබතුමීට මගේ ස්තුතිය පළ කරනවා.
බොහොම ස්තුතියි.